අයිබෝවන් සුබ දවසක්. අදත් මේ ගොලෙක තුලයින්නේ ඩිමෙන්ෂන් එක් සිංහල පොඩ්කාස්ට් ඇත් එක්ක මේ සීසන් 2 එකේ එපිසෝඩ් නම්බර් 2 එක. මම චතුමින් යෝෂිත. මිලද වගේ ආරම්භයක් නෙමේ අද තියෙන්නේ. මොකද අද අපි තව හොස්ට කෙනෙක් එක්ක අපේ රෝසුන් දිස්සර නැහැ. එයා එයාගේ මෞග්‍රහ ලෝකෙ වෙත ගිහිල්ලා කියලා තමයි දැන් ලැබෙන ආරංචි වලින් අපිට දැනගන්න තියෙන්නේ. අපිට ආවායි මම හිතන්නේ තව මාසෙකට විතර පොඩ්කාස්ට් එකට ගේන්න බැරි වෙයි. මොකද එයාට එහෙට ගිහිල්ලා එන්න කාලයක් යනවනේ. ඒ නිසා ඉතින් අද යන්නේ එක හින්දා මේ එපිසෝඩ් එකේ ඉන්නේ මම විතරයි. කමන්නේ අපි තනියම වැඩේ කරගෙන යමු. ස්පෙෂලි මුලින්ම තැන්ක් යූ කියන්න ඕනේ ටොපික් එක පොඩ්කාස්ට් එකේ නිපුණ අයියට. අගෝස්තු මාසේ 11 වෙනිදා රිලීස් වුණා What If series එක. What If series එකේ පළවෙනි සීසන් එක සීසන් 1 එක ඉවර වුණේ සැප්තැම්බර් මාසේ 15 වෙනි බදාදා. එපිසෝඩ් 6ක් ආවා. ඒකේ තියෙන්නේ timeline ගණනාවක සිද්ධ වෙච්ච සිද්ධීන් පෙළක්. තාමත් ඔය බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. පල්ලේ Telegram channel එකේ link එක තියෙනවා. ඒක දාලා තිනෝ. ගිහිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. මොකද ස්පොයිලර්ස් ගොඩාක් තියෙනවා. ඒ වගේ මේක ඉවර වෙනවත් එක්කම මාවල්ලගේ තවත් අලුත් TV series එකක් release වුණා. release වුණා කියන්නේ ඒකේ පළින් trailer එක එළියට ආවා. ඒ තමයි හකයි. වැඩි කතාබහක් නොවිච්ච Avenger කෙනෙක් වුණත් මම හිතනවා ඉස්සරහට මාවල්ලයාව develop කරලා ගනි කියලා. ඒක තමයි දැන් මේ TV series එකෙන් පේන්න තියෙන්නේ. බලමු ඒකෙත් පළවෙනි එක ට්‍රේලර් එකක් ආවා. ඒ ට්‍රේලර් එකත් ඇති Telegram channel එකේ පල්ලෙහා link එක තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. ඒ වගේම පහුගිය දවස්වල පුවත් ගොඩාක්ම ආපු මාවල්ලගේ ෆිල්ම් එකක් තමයි Spider-Man 3 No Way Home චිත්‍රපටිය. ඉතින් මේ No Way Home චිත්‍රපටියේ ට්‍රේලර් එක එන්නේ කවද්ද කිකී එක එක දවස් කට්ටිය ප්‍රෙඩික් කරන්න ගත්තා. එක එක දවස් කට්ටිය කියන්න ගත්තා. ටොම් ගේ උපන්දිනේ මෙදා ඊට පස්සේ ඇන්ඩ්‍රු ගාෆිල් ගේ උපන්දිනේ මෙදා මෙදාට එක එක කට්ටිය එක එක ප්‍රෙඩික් වලට ගිහිල්ලා තිබුණත් කොහොමින් හරි ඒක ඇතුලේ වැඩ කරපු එඩිටර් කෙනෙක්ගේ අතින් ලීක් වුණා කියලා එක පොඩි ට්‍රේලර් කෑල්ලක් එළියට ආවා. හැබැයි ඒක ඇවිල්ලා පැය ගාණක් ඇතුළත මාවල්ලා එතන විසින් මේක මකා දැම්මේ කියලා තමයි කියන්නේ. හැබැයි ඊට පස්සේ දවසේ කොහොමින් හරි සෝනියා ආයතනය මගින් ඒගොල්ලෝ ඔෆිෂියල් විදිහට Spider-Man 3 ෆිල්ම් එකේ ට්‍රේලර් එකක් නිකුත් කරා. ඒ වගේම මේ වෙනකොට මාවල්ලාගේ තිරගත වෙන්න ආරම්භ වෙලා තිනෝ ෂැන්ෂි ඒගොල්ලන්ගේ පළවෙනි ආසියානු වීරයාගේ චිත්‍රපටය. ඒ වගේම නොවැම්බර් මාසේ එන්න නියමිතව තිනෝ The Eternals ෆිල්ම් එක. ඒ වගේම සිනමා ලෝකයේ ගොඩක් කතා බහට ලක් වෙන ඒ වගේම ගොඩක් අමුතු විදිහේ මාතෘකා එළියට දාන කෙනෙක් තමයි ක්‍රිස්ටොෆර් නෝලන් කියන්නේ. ඉතින් ක්‍රිස්ටොෆර් නෝලන් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදෙන චිත්‍රපටය පිළිබඳව මේ ළඟදී ලොකු කතා බහක් ඇති වුණා. ඒ තමයි එයා ඊළඟට අධ්‍යක්ෂණය කරන්න ඉන්න ෆිල්ම් එකට නෙස්ටික බෝම්බේක සිද්ධියක් ඇතුළත් වෙනවා කියන කතාව. ඔගොල්ලෝ දන්නවා ක්‍රිස්ටොෆර් නෝලන් කියපු ගමන් සයිෆයි ෆිල්ම් පිස් එක නම් ඔයා අනිවාර්යයෙන්ම දන්නවා. එයා ෆිල්ම් එකක් කරනකොට ඒකේ තියෙන සමහර දේවල් ඒ කියන්නේ VFX භාවිතය CGI භාවිතය ගොඩක් අඩුවෙන් තමයි එයා පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ බෝම්බයක් පුපුරන සිද්ධියක් වුණත් ඇත්තටම කරන්න තමයි එයා අදහස් කරන්නේ. ඔයගොල්ලෝ දන්නෝ The Tenant ෆිල්ම් එක මේ ළඟදී ආගි රිලීස් වෙච්ච ෆිල්ම් එක ඔයගොල්ලෝ බැලුවා නම් ඒකේ ගුවන් යානයක් ක්‍රෑෂ් වෙන ඒ කියන්නේ ගුවන් යානයක් ගිහලා හැපෙන සිද්ධියක් තියෙනවා. ඒ සිද්ධිය ඒ විදිහටම ස්ටන්ට් නළුව සහ නළුව යොදාගෙන එයා ඒ විදිහටම තිරගත කරලා තිබ්බා. ඒ වගේම බැට්මෑන් ට්‍රයිලොජිය ඔගොල්ලෝ බලලා තියෙනවා නම් ඒකේ බැට්මෑන්ගේ ගොඩක් ෆයිටින්ස් ඒ වගේම ස්ටන්ට්ස් ගොඩක් ඇත්තටම කරපුවා අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. අදමං අරංග වෙලා තියෙන තනි එපිසෝඩ්යක් නේ. ඒ කියන්නේ මම තනියෙන් කතා කරන්නේ. මම අද සුට්ටක් කතා කරනවා වැඩි වගේ තේරේ එක ගණන් ගන්න එපා. මොකද ඒක සාමාන්‍ය ගතිය. ඒ වගේම මම පොයිලර්ස් කීපයක් පැවැත්තුවා අපේ Facebook group එකේ වගේම අපේ Telegram group එකේ. ඉතින් එක පොයිල් එකක් තමයි group එකේ තිබ්බා අපේ Facebook group එකේ තිබ්බා. එක පොයිල් එකක් තමයි මැද්දෙන් සින්දුවක් දාන්නද කියලා මම කට්ටියගෙන් ඇහුවා. ඉතින් ඒකට හොඳ ප්‍රතිචාර තිබ්බා. ඒකේ Telegram group එකට දාපු පොයිල එකේදී මට ඒකේ ස්ටැටික්ස් බලන්න පුළුවන් දැන්. 80% කියලා තිබ්බා මැද්දෙන් සින්දුවක් આવොත් හොඳයි කියලා. ඒ වගේම 120% කියලා තිබ්බා එපා කියලා. සාමාන්‍යයෙන් ඉතින් ඡන්දෙකදී වැඩි ගාණක් කියන දේ ඉතින් අපිට පොඩ්ඩක් අහන්න වෙනවනේ. ඒ නිසා මම තීරණය කළා මැද්දෙන් සින්දුවක් දාන්න. ඒක මං දාන්නද කියලා ඇහුවේ සීසන් 2 එකේ පළවෙනි එපිසෝඩ් එක ආවට පස්සේ. ඉතින් ඒ අතරේ බෝනස් එපිසෝඩ් එකක් ආවා. ඒකට නම් ඉතින් මම යොදාගත්තේ නැහැ. මම මේ එපිසෝඩ් එකේ ඉඳන් ඒ වැඩේ කරනවා. ඒ වගේම මේ තනි විදිහට ගේන එපිසෝඩ් ඉදිරියට කන්ටිනියු කරන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද අපි ගොඩක් දේවල් ගැන කතා කරා පළවෙනි සීසන් එකේදී. තව ඒවා එක්ස්පෑන්ඩ් වෙන්න තියෙනවා. ඒ වගේම මේ එපිසෝඩ් මේ CMA පොඩ්කාස්ට් සීසන් කරනකොට අපි කතා නොකරපු දෙයක් තමයි සාමාන්‍යයෙන් ඉතිහාසය සහ අතීත දේශපාලන ඔය වගේ පැති ගැන අපි වැඩි කතා කරන්නේ. අන්න ඒ නිසාම මම තීරණය කළා ඉතිහාසය ගැන සෝලෝ එපිසෝඩුත් ඒ වගේම මායිරෝ සොනුයි තව ගෙස් කෙනෙක් කළා ගෙස් කෙනෙක් ගෙන්නලා කරන වැඩසටහනක් කරන්න. ඉතින් ඒ විදිහට පටන් ගන්න හිතපු වැඩසටහන් සීරිස් එකේ පළවෙනි එපිසෝඩ් එක තමයි අද මේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හොඳයි එහෙනම් අපි යමු පොඩ්කාස්ට් එකට. ඔයාලා දන්නු 1800 ගණන් වෙනකොටත් ලෝකේ ඉඳපු සමහර මිනිස්සු හිතාගෙන ඉඳියේ මේ ලෝකේ තැටියක් කියලා. ඒ වගේම තවත් කාලයක් මිනිස්සු පිළිගත්තා පෘථිවිය ගෝලාකාරයි තමයි. ඒත් පෘථිවිය තමයි මැද්ද තියෙන්නේ. සූර්යා සහ අනිකුත් වස්තුන් පෘථිවිය වටේ යනවා කියලා. ඒ කියන්නේ වටේ කැරකෙනවා කියන අදහස. ඉතින් මම මේ කියන චරිතයත් තාරක විද්‍යාවට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ වගේ ගොඩක් සොයා ගැනීම් කරපු කාලයකට අයිති කෙනෙක්. 1800 ගණන් වල ඉඳපු කෙනෙක් නම් නෙමෙයි. මේ ග්‍රීක ඉතිහාසයේ හඳුන්වන මහා ඇලෙක්සැන්ඩර් ගැන. මෙතුමාගේ නම මහා ඇලෙක්සැන්ඩර් වුණාට මෙතුමාගේ සම්පූර්ණ නම තමයි මැසිඩෝනියාවේ තුන්වන ඇලෙක්සැන්ඩර්. ඒ වගේම කෙනෙක්ට හිතුනොත් මේ මුළු ලෝකෙම මම කෙටි කාලෙකින් අල්ලගන්නවයි කියලා. මොකද මෙතුමාගේ පරම හීනේ විදිහට තියලා තින්නේ මුළු ලෝකෙම අල්ලගන්න එක. ඉතින් පෘථුවිය තැටියක් කියලා හිතපු කාලෙක අරාබිය පර්සියාව සහ ඉන්දියාව කියන භූමි ප්‍රදේශයේ ලෝකයේ විදිහට දැක්ක මිනිස්සුන්ට සමස්ත ලෝකයේ විදිහට දැක්ක මිනිස්සුන්ට ඉතින් ඒක අල්ලගත්තාම ඉතින් ලෝකයක් අල්ලගත්තා වගේ තමයි. ක්‍රිස්තුපූර්ව 356 ජූලි මාසේ 21 වෙනිදා හෝ 20 වෙනිදා මැසිඩෝනියාවේදී උපත ලැබුවා කියලා තමයි මෙතුමා ගැන තොරතුරු සඳහන් වෙන්නේ. ඒ වගේම ක්‍රිස්තුපූර්ව 323 දී මෙතුමාගේ මරණය සිද්ධ වුණා කියලා තමයි ඉතිහාස තොරතුරු සඳහන් වෙන්නේ. මැසිඩෝනියාවේ තුන්වන ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයේ තාත්තා වෙන්නේ මැසිඩෝනියාවේම අධිරාජ්‍යයක් වෙච්ච දෙවන පිලිප් රජතුමා. එවගේම මෙතුමාගේ අම්මා වෙන්නේ ඊරාප්පල කුමාරිකාවක් වුණු ඔලිම්පස් කුමරි. එවගේම මෙතුමාගේ රාජවංශය තමයි ආග්‍රේඩ් රාජවංශය. ඔය විදිහට තමන්ගේ පියාගේ අභාවයෙන් පස්සේ අවුරුදු 19ත් 20ත් අතර මෙසිඩෝනියාවේ රජතුමා විදිහට මේ තුන්වෙනි ඇලෙක්සැන්ඩර් පත් වෙනවා. ඉතින් මං කියවනේ අර මුලින්ම මෙතුමාට අර එක ප්‍රාර්ථනාවක් තිබ්බයි කියලා, මුළු ලෝකෙම තමාගේ අතට ගන්න. ඉතින් ඒ වෙනකොටත් ඔය පර්සියාව සහ අරාබිය ඉන්දියාව අතර විශාල අධිරාජ්‍යයක් තිබුණා තුන්වන ඩේරියස් රජතුමායටදී. ඒ තමයි මහා ආකිමේනියානු අධිරාජ්‍යය. ඒක වෙනම කතාවක්. මං ඒක ගැන ටිකක් සඳහන් කරන්න. ඉතින් මේ මහා ආකිමේනියානු අධිරාජ්‍ය පාලනය කරේ තුන්වන ඩේරියස් රජු කියලා මම කියවනේ. ඉතින් මේ තුන්වන ඇලෙක්සැන්ඩර් රජතුමා තමන්ගේ වේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න තමන්ගේ යුද්ධ ව්‍යාපාරය ආරම්භ කරනවා. ඊජිප්තුව, ඒවගේම අකිමේනියානු අධිරාජ්‍යය. අකිමේනියානු අධිරාජ්‍යය ලබාගන්නේ තුන්න ඩේරියස් රජතුමාගේ මරණයත් සමග. ඇනටෝලියාව, සිරියාව, ටීනීසියාව, ජූදේ, ගාසා, ඊජිප්තුව, බැක්ට්‍රියාව, මෙසපොතේමියාව. අකිමේනියානු අධිරාජ්‍යය ඇතුළුව ඉන්දියාව ආසන්නය වෙනකං මෙතුමාගේ යුදව්‍යාපාරය ජයග්‍රහණය කරනවා. මෙතුමාගේ යුදව්‍යාපාරයේ ලක්ෂණ දිහා බැලුවහම මෙතුමා තමන්ගේ සමස්ත යුද ව්‍යාපාරය අවුරුදු 12ක් සිද්ධ කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මෙතුමාගේ සමස්ත සේනාවට තමන්ගේ රටේ කට්ටිය වගේම විදේශිකයනුත් ඇතුළත් කරගෙන තියෙනවා. ඉතින් ඒක ගැන සමහර උගතුන් මෙන්න මෙහිම සඳහන් කරලා තියෙනවා. මිශ්‍ර කිලිමේ පිළිවෙත සම්බන්ධයෙන් මේගොල්ලෝ ප්‍රශංසාව දක්වලා තියෙනවා. මොකද එතකොට හමුදාවේ ශක්තිය සහ ප්‍රබලත්වය කියන එක වඩා වර්ධනය වෙන හින්දා. ඉතින් ඒ වගේම මෙතුමාගේ යුද ව්‍යාපාරයේදී මෙතුමා තමන්ගේ සෙබළුන්ට කියපු අපූරු කතාවක් තමයි තමන්ගේ සෙබළුන්ට තමන් අල්ලගන්න විදේශීය රටවල්වල කාන්තාවන් සමග විවාහයට අවසර මෙතුමා ලබා දෙනවා. මොකද එතකොට අර ලේනෑකම කියන එක ඇති වෙනවා. අන්න එතකොට සමස්ත යටත් කරගත්ත භූමියේ ඉන්න මිනිස්සුන්ට අපේ රට නේද මේ ගහලා අල්ලගත්තේ කියන අදහස ටිකෙන් ටික තමන්ගේ ඔළුවෙන් අයින් වෙලා යන නිසා. ඉතින් මෙතුමාත් තමන්ගේ සෙබළුන්ට කියලා නිකන් ඉඳියේ නෑ. මෙතුමාත් ඒක අත්හදා බලලා තියෙනවා. මොකද මෙතුමාත් අකිමේනියානු අධිරාජ්‍යයෙන් සහ ඊජිප්තුවෙන් කුමාරිකාවන් විවාහ කරගෙන තියෙනවා. එහෙනම් අපි සින්දුවක් අහලෙමු.
වෙන පීරිසියක් උඩ නැගලා පිටසක් වලකින් මෙහාට බැහැලා ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ අපි නම් නෑ කවදාවත් දැකලා පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා පොඩ්ඩක් බලමුද වතගොත අහලා කුරුමිට්ටෝ ඔයි දේසේ ඉඳලාද එන්නේ මෙහාට ආවේ කුමකටද ඔය තරමට මිදි මොකද හලෝ අනික පුලෙන් හිටගත් හැකිද ආවෙන පීරිසියක් උඩ නැගලා පිටසක් බලකින් මෙහාට බැහැලා ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ නම් නෑ කවදාවත් දැකලා පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා පොඩ්ඩක් බලමුද වතගොත අහලා කුරුමිට්ටෝ අලාවෙ තිබේද නව පෙරලි නලු
මල්ලි නැටුම් ගැයුම් එහෙ තියනවද එහෙනම් කීයක් කියනවද
මෙතුමාගේ යුද ව්‍යාපාරයේ අති විශේෂ තැනක් ගත්ත ආක්‍රමණයක් තමයි ඉන්දියානු ආක්‍රමණය කියන්නේ. ඉතින් මේ වෙනකොට සමස්ත ඉන්දියාවම එක් පාලකයෙක් යටතේ නෙමෙයි තිබුණේ. කුඩා කුඩා සහ සාමාන්‍ය විශාල ප්‍රමාණයේ රාජ්‍යයන් කිහිපයකට වෙන් වෙලා තමයි මේ සමස්ත ඉන්දියාව මෙතුමා ඉන්දියානු ආක්‍රමණය එල්ල කරන කාලය වෙනකොට තිබුණේ. ඉතින් අද වෙනකොටත් ඔගොල්ලෝ දන්නවා මේ වයඹ දිග ඉන්දියාවේ මේ හින්දු කුෂ් කියන ප්‍රදේශය පිළිබඳව සාමාන්‍යයෙන් පකිස්තානයේ සහ ඉන්දියාව අතර මතභේද සහ ගැටුම් තියෙනවනේ. අතීතයේදීත් අන්න ඒ වගේ තමයි. මේ ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශය කියන එක එක්සත්ව නෙමෙයි තිබිලා තියෙන්නේ. ඒකත් රාජ්‍යන් කිහිපයකට වෙන් වෙලා තමයි පාලනය කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් එහෙම නැත්නම් මෙසිඩෝනියාවේ තුන්වන ඇලෙක්සැන්ඩර් රජතුමා තමන්ගේ යුද ව්‍යාපාරයේ යටතේ යුද ආක්‍රමණ දියත් කරනකොට මම කිව්වනේ මෙතුමා අර ආකිමේනියානු අධිරාජ්‍යය ඊට පස්සේ ඊජිප්තුව ට්‍රිනීෂියාව මෙසපොතේබියාව පර්සියාව ඔය ඔක්කොම ටික අල්ලගෙන දැන් ඉන්දියාව පැත්තට එනවයි කියලා. ඉතින් මෙතුමාගේ අර යුද ව්‍යාපාරයේ ඔහොම කරගෙන එනකොට මෙතුමා ඉන්දියාව ආක්‍රමණය කරනවා. ඒ කියන්නේ වයඹ දිග ඉන්දියාව. ඉතින් මේ වයඹ දිග ඉන්දියාවේ මෙතුමා මුලින්ම ආක්‍රමණය කරන්නේ පුෂ්කලාවතිය කියන රාජ්‍යය. ඉතින් මේ පුෂ්කලාවතිය කියන රාජ්‍යය සාමාන්‍යයෙන් ටිකක් විශාලව පැවතිත රාජ්‍යයක්. මෙතුමා එක දවස් 30ක් ඇතුළත ආක්‍රමණය කළා තමන්ගේ යටතට ගන්නවා. ඉතින් මෙතෙන්දී තමන්ගේ සෙබළුන්ගේ තිච්ච යුද මානසිකත්වය, ඒ කියන්නේ පර්සියාව සහ අකිමීනියන් අධිරාජ්‍යය ඉතා සාර්ථක ලෙස ජයග්‍රහණය කරපු මානසිකත්වය ඇතුව තමයි මෙතුමා මේ වයඹ දිග ඉන්දියානු ආක්‍රමණය දියත් කරන්නේ. එහෙම නැත්නම් පුෂ්කලාවතී දවස් 30ක් ඇතුළත අල්ලගන්නේ. ඒ වගේම ඔගොල්ලෝ දන්නවා සටනකදී දෙපාර්ශවය අතර ඉන්න සෙබළුන්ගේ පෙනුම කියන එක ගොඩක් දුරට බලපානු සතුරාගේ මානසික මට්ටම බිඳ දැමීම කියන කාරණයේදී. දෙන් මෙතුමාගේ යුද ව්‍යාපාරයේ මේ සටන් කරපු සෙබළුන්ගේ ඇඳුම ගැන චුට්ටක් කතා කරොත් එහෙම සන්නාහා සන්නද්ද ඇඳුමක් තමයි මේගොල්ලෝ ගාව තියලා තින්නේ. සාමාන්‍ය ඉතින් දැක්කහම අර බය වෙන පෙනුම ඇඳුමක් තමයි තිබිලා තින්නේ. ඒ වගේම පාබල හමුදාවට පලිහක් සහ අඩි 21ක් දිග හෙල්ලක් තිබිලා තිනවා. ඉතින් මේ අඩි 21ක් කිව්වම ඕගොල්ලෝ හිතාගන්න කොච්චර දුරකින් ඉඳන් සතුරාට පහර දෙන්න පුළුවන් ප්‍රමාණයේ ආයුධයක්ද තිබිලා තින්නේ කියලා. ඒ වගේම මෙතුමාගේ අශ්වාරෝහක හමුදාවත් ගොඩක් ප්‍රබල විදිහට මේ සටන්වලදී සටන් කරපු හමුදාවක් තමයි ඉඳලා තින්නේ. ඒගොල්ලන්ටත් තියුණුව මුවහත තින කඩු විශේෂයක් පාවිච්චි කරලා තිනෝ. ඉතින් මේ විදිහට තමන්ගේ ඉන්දියානු ආක්‍රමණය දියත් කරන ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය මම කුව පුස්කලාවතිය දවස් 30කින් අල්ලගන්නවා කියලා. ඉතින් මේත් එක්ක මේ වටේට ඉඳපු රාජ්‍යයන් අර දවස් 30න් ගහපු හින්දා එකට බය වෙලාද කොහෙද මෙතුමාට තමන්ගේ යටහත් භාවය ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්නෝ විදිහට තමන්ගේ යටහත් භාවය ප්‍රකාශ කරපු රාජ්‍යයන් අතර තක්ෂිලාවේ පාලකයක් ඉන්නවා. ඉතින් මේ ඔගොල්ලෝ දන්නෝ දේශපාලන කටයුතු වලදී අර තමන්ගේ තරහකාරයන්ට ඉතින් ගහන එක කොහොමත් කරන දෙයක් නේ. ඒක වර්තමානයේ දකින්න තියෙන දෙයක් නේ. ඉතින් මේ විදිහට මේ තක්ෂිලාවේ සිටපු පාලකයාගේ ක්‍රියාකලාපය කියන එක මේ තුන්වන ඇලෙක්සැන්ඩර් රජතුමාට ගොඩක් ඇත්තටම වාසිදායක වුණා කිව්වොත් මම නිවැරදි. මොකද යුද්ධයකින් තොරව ඔහුට යටත් වෙලා ඒ වගේම මෙයා හරි ජුලි වැඩක් කරනවා මේ තක්ෂිලාවේ පාලකයා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ හමුදාවට ඇත්තු 65කුයි ගවය 1000කුයි තෑග්ගක් විදිහට දෙනවා. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති ඇත්තු 65 දීපු එක හරි ඒක සේනාවට හරි පාවිච්චි කරන්න පුළුවන් කියමු. ඇයි ගවයෝ 1000ක් දුන්නේ කියන එක. ඇත්තටම ගවයෝ 1000ක් දීලා තින්නේ වෙන මොකටවත් නෙමෙයි කෑමට. ඉතින් ඔය ගවයෝ 1000ේ කෑම ගැන සඳහන් වෙන්නේ මේ ගවයෝ 1000 ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ හමුදාවට එක වේලකට ඇති වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට හිතාගන්න කොච්චර ලොකු සේනාවක් ඒ වෙනකොටත් තුන්වෙනි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය සතුව ඉන්දියාවද කියලා. දැන් ඔය විදිහට මම කියවනේ පොඩි ටැග්ගක් එහෙම නැත්නම් පගාවක් දුන්නේ කියලා තක්ෂිලාවේ පාලකයා. ඉතින් මේ තක්ෂිලාවේ පාලකයා ඒක ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයට දෙන්නේ ෆෝරස් රාජ්‍යය. ඒක එහෙම නැත්නම් ඔය හින්දු කුෂ් ප්‍රදේශය උඩ කඳු රාජ්‍ය පාලනය කරපු ෆෝරස් රජතුමාට විරුද්ධව, ඒ කියන්නේ ෆෝරස් රජතුමාට විරුද්ධව සටන් කළා ඒ රාජ්‍යයත් අල්ලගන්න කියලා තමයි ඔය පගාව දෙන්නේ. ඉතින් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයත් තමන්ගේ යුද්ධ ව්‍යාපාරය යටතේ ඒ රාජ්‍යයත් අල්ලගන්න යනවා. හැබැයි මේ ෆෝරස් වල ඉඳපු රජතුමා තමන්ගේ රාජ්‍ය එහෙම බාර දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ. එනවන යුද්ධයට වරෙන් මම මැරුණාට පස්සේ මගේ රාජ්‍ය අල්ලගනින් කියන මතේ ඉඳලා තමයි එතුමා කටයුතු කරන්නේ. ඉතින් ওই විදිහට ෆෝරස් පෞර රාජ්‍ය ආක්‍රමණය කරන්න ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍ය යනවා ෆෝරස් රජතුමා යටත් කරගන්න. ඉතින් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ හමුදාවට මෙතන දිනම් ටිකක් ප්‍රබල මට්ටමේ ප්‍රහාරයකට ලක්වෙන්න සිද්ධ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන ඒ පෞර රාජ්‍යයේ සෙබළුන් පාවිච්චි කරයි කියන මහදුන්න කියන ආයුධයේ ලොකු හානියක් තුන්න ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ එහෙම නැත්නම් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ හමුදාවට සිද්ධ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම සඳහන් වෙනවා ඔය මහදුන්න කියන ආයුධයේ ප්‍රහාරයකට අපේ තුන්වන ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ලක්ුණා. එතුමාගේ දකුණු පාදයට හානි සිද්ධ වුණා කියන එක. හැබැයි කොහොමින් හරි මෙතුමාට ඉන්දියන් ලොකු විශාල හමුදාවක් නිසා කොහොමින් හරි පෞර රාජ්‍ය අල්ලගන්නවා. අවසානයේදී ඉතිරි වෙන්නේ ෆෝරස් රජතුමා විතරයි. ෆෝරස් රජතුමාව ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යගේ හමුදාව යටතට පත් වෙනවා. ඉතින් මේ විදිහයට ජීවග්‍රහණයෙන් අල්ලගත්ත පොරස් සතුමාව ඇලෙක්සන්ඩ අධිරාජ්‍ය ඉදිරියට ගෙනල්ලා සෙබලු කියන සාමාන්‍යයකොළු දන්න දෙයක් තමයි දනගහපන් අපේ රජතුමා ඉස්සරහ කියලාගේ මොක් හරි කියන්න ඇති. ඉතින් නොහොම කිව්වට පස්සේ එතුමා කියන්නේ මේ ෆෝරස් රජතුමාගේ තීච්ච පෞරුෂත්වය කොච්චරද කියනවා නම් මාව මෙතන මැරුවත් මම දනගහන්න නෑ කියන මතේ ඉඳලා තමයි ෆෝරස් රජතුමා වැඩ කරලා තියෙන්නේ. ඉතින් අච්චර අසාධ්‍ය විදිහට තුවාලලා ඉඳලත් පෞරුෂවත් විදිහට නායකයෙක් විදිහට වැඩ ගෞරවනීය විදිහට වැඩ කරපු නිසා අපේ තුන්වන ඇලෙක්සැන්ඩර් මහාධිරාජ්‍යයට මෙතුමා පිළිබඳව පැහැදීමක් ඇති වෙලා තමන්ගේ රාජකීය වෛද්‍යවරු යොදවලා තුවාලවලට බෙහෙත් දීලා එතුමාව සුව කරනවා. ෆෝරස් එතුමාව සුව කරනවා. ඉතින් මේ ෆෝරස් එතුමා පාලනය කරේ පෞර රාජ්‍යනේ. ඉතින් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ඒ පෞර රාජ්‍යයෙන් එනකොට පෞර රාජ්‍යයත් ඊට අයත් තවත් ප්‍රදේශත් ෆෝරස් එතුමාට දීලාව කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. අපේ කතානායකය එහෙම නැත්නම් මහා ඇලෙක්සැන්ඩර් රජතුමාට ඊළඟට ඕන වෙනවා සමස්ත ඉන්දියාවම අල්ලගන්න. ඉතින් මෙතුමා තාමත් ඉන්නේ බියස් නදියෙන් එපිට. ඒ කියන්නේ තාම ඉන්නේ ඔය හින්දුකුෂ් ඔය පාකිස්තානයේ කියන පැත්තේ වර්තමාන. ඉතින් බියස් නදියෙන් මෙපිට පාලනය කරන් ඉඳලා තින්නේ ඔය ගංගා නීමල ප්‍රදේශය පාලනය කරන් ඉඳලා තින්නේ නන්ද රාජවංශයේ රජවරු. ඉතින් මෙතුමාගේ චරපුරුෂයෝ මේ වෙනකොට විශාල ප්‍රදේශයක් කරා පැතිරලා සිටපු නිසා මෙතුමාට තොරතුරු ලැබෙනවා මේ දනනන්ද එහෙම නැත්නම් මේ නන්ද වංශයේ රජවරුන්ට මෙන්න මේ වගේ ලොකු සේනාවක් ඉඳලා තිනෝ පාබල සේනාවක් සහ විශාල ප්‍රමාණයේ චතුරාංගනී සේනාවක්කින් සමන්විතයි දැන් අපේ ගැහුවොත් දිනන්න බැරි වෙන තත්ත්වයක තමයි තින්නේ කියලා මෙතුමාට මෙතුමාගේ ඒ කියන්නේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයට එතුමාගේ චරපුරුෂෙන් මාර්ගෙන් දැනගන්න ලැබෙනවා. ඉතින් ඔය අතරේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සේනාව ඉඳපු සෙබළු උද්ඝෝෂණය කරන්න සහ කැරලි ඇති කරන්න පටන් ගන්නවා අපිට මේ බියස් නදියෙන් එතෙරට යන්න බෑ කියලා, සිඳුගංගෙන් එහාට යන්න බෑ කියලා. ඉතින් ඔය තීරණය සහ යුද්ධ ව්‍යාපාරයේදී ඇතිවෙච්ච මුදල් ප්‍රශ්න සහ ඔය වගේ කියන දේවල් නිසා මා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය එතනින් හැරිලා ආපහු තමන්ගේ රටට යන්න තීරණය කරනවා. ඒ විදිහට තමන්ගේ රටට යන්න තීරණය කළ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය කියන්නේ මෙසිඩෝනියාවට යන්න දැන් තීරණය කරලා තියෙනවා. ඉතින් එතුමා තමන්ගේ සේනාව සමග සින්දු ගඟ දිගේ පල්ලෙහාට ඇවිල්ලා මක්රාන් දුර්ගය පැත්තෙන් ගොඩබිම හරහා එක් සේනාවක් යන්න, ඊට පස්සේ පර්සියන් බොක්ක පැත්තට තවත් ගිහිල්ලා තමන්ගේ මෙසිඩෝනියාවට යන්න තවත් සේනාවක් පිටත් කළා යනවා. ඉතින් ඔය අතරේදී ওই මක්රාන් දුර්ගය පැත්තෙන් කොමින් හරි අපේ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය යනකොට මෙතුමාගේ මරණය ඔය අතරමඟදී සිද්ධ වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මෙතුමාගේ මේ මරණය කියන කාරණාවේදී විශාල ගැටලුකාරී තත්ත්වයන් තමයි තිබිලා තියෙන්නේ. කියන්නේ හරිම තොරතුරු කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඉතින් මට හොයාගන්න පුළුවන් වුණේ තැන් දෙක තුනක සඳහන් වෙච්ච දේවල්. එක් තැනක මැලේරියා වැහැදිලා මියගිය කියලා සඳහන් වෙනවා. තවත් තැනක විසදීමෙන් එහෙම නැත්නම් කෑමක් විස වෙලා මැරුණේ කියලා සඳහන් වෙනවා. තවත් තැනක කුමන්ත්‍රණයකින් ඝාතනය කළා කියලා සඳහන් වෙනවා. කොහොමින් හරි මෙතුමාව ඔය අතරමඟදී මරණයට ලක් වෙනවා. අන්තිමට තමන්ගේ රාජ්‍යයට යන්න සිද්ධ වෙන්නේ සේනාවෙන් අරගියසෙන් මහා සේනාවෙන් කුඩා පිරිසකට සහ එතුමාගේ මියගිය දේහයට පමණයි. ක්‍රිස්තුපූර්ව 356 AD උපත ලබලා මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය ගැන විරුදාවලිය ලබලා විශාල අධිරාජ්‍යයක් අල්ලගෙන සටන් කරලා යුද ව්‍යාපාර කරලා මේ මියගිය තුන්වන ඇලෙක්සැන්ඩර් රජතුමා ජීවත් වෙලා තියෙන කාලය ගත්තොත් නම් ඉතාම කෙටි. වයස අවුරුදු 32ක වගේ කුඩා කාලයක් තමයි මෙතුමා ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් මේ කුඩා කාලය ඇතුළත ඔහුගේ බලාපොරොත්තුව සාක්ෂාත් කරගන්න තමන්ගේ යුද ව්‍යාපාරය සිද්ධ කරපු ආකාරය තමයි අද මම ඔයගොල්ලෝ වෙත ගෙනාවේ. ඉතින් මෙතුමාගෙන් පස්සේ මෙතුමාගේ අධිරාජ්‍යයේ සමහර කොටස් මෙතුමාගේ පුත්‍රයා වුණු හතරවන ඇලෙක්සැන්ඩර් රජතුමාට ලැබුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මෙතුමාගේ යුද ව්‍යාපාරය යටතේ යටත් කරගත සමහර ප්‍රදේශ දීර්ඝ කාලයක් මෙසිඩෝනියාව යටතේ තිබුණා කියලා අතීතයේ එක් තැනක සඳහන් වෙලා තියෙනවා. හොඳයි, අද අපි කතා කරේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා කියන්නේ කවුද සහ එතුමාගේ යුද්ධ ව්‍යාපාරයේ සිද්ධ වුණේ මොන වගේ ආකාරයටද, ඒ කාලයේදී දේශපාලන තත්ත්වය මොන වගේද කියන එක අපි මේ පොඩි වෙලාව ඇතුළත කතා කරලා නිමා කරා. ඉතින් මම ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා මේ වගේ සෝලෝ එපිසෝඩ් කරන්න. ඉතින් මේකෙදි මම ගොඩක් වෙලාවට කතා කරන්නේ ඉතිහාසයේ එක්තරා වැදගත් චරිත සහ ඒගොල්ලෝ කරපු දේවල් සහ එක එක රටවල්වල තිබ්බ එක එක කාලවලදී පාලනය වෙච්ච පාලන තන්ත්‍ර මොන වගේද කියන දේවල් ගැන තමයි මේ වගේ සෝලෝ එපිසෝඩ් වලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට. මම හිතනවා ඔයගොල්ලෝ කැමති වෙයි කියලා. අකමැති නම් ඔය අපේ Facebook group එක තියෙනවා, Telegram group එක තියෙනවා, ඇවිල්ලා මැසේජ් එකක් දාන්න. මම අකමැති කියලා මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මට පර්සනල් මැසේජ් එකක් දාන්න, එහෙම කරන්න එපා, එහෙම නැත්තම් මේ වගේ මාතෘකාවක් කරන්න කියලා යෝජනා තියෙනවා නම් චෝදනා අදහස් ඕන දෙයක් ඕගොල්ලන්ට විරුත්තයි. එහෙනම් මතක ඇතුව අපේ පල්ලෙහා තියෙනවා අපේ Telegram group එක තියෙනවා, අපේ Telegram channel එක තියෙනවා. Telegram channel එක subscribe කරන්න, Telegram group එකට join වෙන්න, අපේ FB page එක like කරන්න, FB group එකට join වෙන්න. ඒ වගේ මතක ඇතුව අපේ නුවන් අයියලාගේ ෆැන්ටසියාව පේජ් එකටත් ගෲප් එකටත් ලයික් කරන්න ජොයින් වෙන්න. ඒ වගේම ඔගොල්ලෝ ඒ කාරණාව අමතකුණා, ඔගොල්ලෝ සෝෂල් ඇප් එක ගැන හාලා තිය අපි සෝෂල් ඇප් ප්‍රොෆයිල් එක තියෙනවා, ගිහිල්ලා ඒක තියෙන කන්ටෙන්ට් වල ලයික් කරන්න, ටිප් එකක් එවනවා නම් ටිප් එකක් එවන්නත් පුළුවන්, ෆ්‍රී කන්ටෙන්ට් බලන්නත් පුළුවන්, කිසි ප්‍රශ්නයක් නෑ, දැනට ෆ්‍රී ඔක්කොම තියෙන්නේ. එහෙනම් අයි කොමාරි මම රෝසොන්න ඒගොල්ලෝ ගහලෝකෙත් එක පොඩ්ඩක් කන්ටැක්ට් එකක් දාලා කතා කරලා අයි ගෙන්න ගන්න උත්සාහ දරන්නම්, පුළුවන් උත්සාහය දරන්නම් අනිවාර්යෙන්ම. ඒ වගේ මතක් කරන්න ඕනේ, තාමත් රටේ තත්ත්වේ චරම හොඳ නෑ, කොළේරට පැමිණලා කියලා තියෙනවා. ඒ වුණත් තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න එක හොඳයි. ඒ නිසා පරිස්සමින් ඉන්න, සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න කියලා මතක් කරන ගමන් මම සමුගන්නෝ මේ ඩිමෙන්ෂන් එක සිංහල. මම චතුමින් යෝසිත. හැමෝටම ජයවා. මේ Song of the Week.
පනවාගේ රැකගන්නම් ඔබ ළඟ ඉන්නම්, දිවේ තිබෙන තුරා මං ඔබ වෙන්නම්, බාධක මතින් අපි අමුතුටින් ආදරේ අරමුණු ඉටු කරන් ආයාචන ඔබ තරුවක් වෙලා රෑහස පිය බන්න කාටක් හොරා මංඉන්නවා ඇතට වෙලා ඔබ එක්ක හදවාගේ අයියක් වෙලා අයියක් වෙලා ඒ
වෙලා ආයා ඔබ දරුවක් වෙලා ප්‍රයාසෙ තියමන්න